සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයත් එක්ව අපේ දුවල පුතාලාට පිදෙන තිල්නය. එහෙම නැත්නම් ඔබගේ තක්සලාව. රජරට ගුරු ගෙදර ගණිතයේ එක වැඩසටහනක් එක්ක ඔන්න අදත් සුපුරුදු පරිදි මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. අද පාඩම විශේෂ පාඩමක්. මේ විශේෂ පාඩමට අපේ ඉතිහාසෙත් යම් තැනක යම් දෙයක් සඳහන් වෙනවා. අන්න ඒ දේ මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඔබ මේ පාඩමට සූදානම් වෙනකම් ඔබ දන්නවා ශ්‍රී ලංකාවට බුද්ධඝම ලැබෙන්නේ මිහිඳු රහතන් වහන්සේගේ ආගමනයත් සමග කියලා. ඉතින් උන්වහන්සේ ලංකාවට වැඩම කර පස්තාවේම ලංකාවේ පාලකයාගේ බුද්ධිය කොපමණද කියලා බලන්න යම් ප්‍රශ්නාවලියක් අහන බව ඔබ දන්නවා. ඉතින් මේ කරුණු කාරණා ඔබට ඔබගේ ආගම විෂය කියා දෙන ගුරුවරුන් ඊටම අපූර්වට පැහැදිලි කරලා දීලා ඇති. නමුත් මම මෙතනදී අහන විශේෂ ප්‍රශ්නයක් ගැන ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරනවා. අඹගස් ඇසුරින් දේවානම්පියතුස රජුගෙන් බොහොම අපූර්ව ප්‍රශ්න ටිකක් අහනවා. මෙතනදී ඇහෙනවා විශේෂයෙන්ම මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක්. මේ අඹගස හැර අන්න ඒ වගේ දෙයක්. ඉතින් මා දන්නා තරමින් ලිඛිත ඉතිහාසයක් තුල අද දවසේ අපි මේ ඉගෙන ගන්න යන පාඩමේ සංකල්පය අඩංගු වන අතීතයේම පවතින අවස්ථාව තමයි. ඉතින් එවන් ජාතියකින් පැවතගෙන එන ඔබ ළඟදී ලැබෙන ගණිතයේ ප්‍රශ්න පත්‍රයේද ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් හොඳ ශ්‍රේණියක් ලබාගෙන ඔබත් අන්න ඒ පරපුරින් පැවතෙන කෙනෙක් කියලා ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් දැන් ඔන්න ඔබට ලැබිලා තියෙනවා. ඉතින් ඔබ බලාවි මොකද්ද මේ අද දවසේ මම සාකච්ඡා කරන්න යන මාතෘකාව. එහෙම නැත්නම් පාඩම කියලා. පුතේ දුවේ අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ කුලක පාඩම පිළිබඳවයි. ඉතින් එහෙමනම් පුතේ දුවේ ඔබ මේ වෙද්දී සූදානම් වෙන්නට ඕන 10 ශ්‍රේණියේ පෙළ පොතේ කුලක අඩංගු කොටස රැගෙන. ඉතින් දැන් මේ වෙද්දී දන්නවා දුවල පුතාලා ඔබ පසුගිය ප්‍රශ්න පත්‍ර වගේම 10-11 ශ්‍රේණියේ පෙළ පොතුත් ළඟට ඇරන් තමා ගුරු ගෙදරට එහෙම නැත්නම් ගුරු ගෙදර ගණිත පාඩමට එකතු වෙන්නේ කියලා. ඉතින් යම් කෙනෙක් ඒ පොත මේ වෙද්දී නැත්නම් හැකි ඉක්මනින් රැගෙන ඉන්න 10 ශ්‍රේණියේ කුලක පාඩම. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ 18 වන පාඩම එහෙම නැත්නම් 10 ශ්‍රේණියේ මේ පෙළ පොතේ පළමු කොටසේ තමා මේ පාඩම අඩංගු වෙන්නේ. ඉතින් ඔබ මේ පොත් රැගෙන යන කම්මන් යම් දෙයක් සඳහන් කරන්න ඔබට ලැබෙන විභාගයේ එහෙම නැත්නම් ඔබට ලැබෙන මේ වසරේ ලැබීමට નિયમિત සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ විෂය අන්තර්ගතයේ යම් සංශෝධන කීපයක් පසුගිය දවස්වල ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මේ සංශෝධන කීපය පිළිබඳ මම හිතන්නේ ඔබගේ පාසලේ ගුරුවරුන් ඔබට ඉතාමත් හොඳින් දැනුවත් කරાવી එහෙම නැත්නම් මේ වෙදී දැනුවත් කරලා ඇති. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්නට කියලා කියනවා. ඉතින් මම හිතනවා දැන් එහෙනම් ඔබ 10 ශ්‍රේණියේ පෙළ පොතේ පළමු කොටසේ 18 වන පාඩම පෙරලගෙන සූදානම් වෙනව ඇති අද දවසේ පාඩමට එකතු වෙන්න. ඉතින් මේ පාඩම ඉවර වෙද්දී ඔබට අමතක බොහෝ කරුණු මතක් කරලා දෙන්නත් මං සූදානමින් ඉන්නවා. ඒ වගේම ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්නත් අද දවසේ සූදානමින් තියෙනවා. එහෙනම් ඔන්න ඔබ සූදානම් ඇති 10 ශ්‍රේණියේ කුලක පාඩම මාත් එක්ක අද දවසේ උනන්දුවෙන් එකතු වෙලා සාකච්ඡා කරන්න. ඉතින් එහෙමනම් පුතේදී අපි පොඩ්ඩක් කතා කරමු මොනවද මේ කුලක කියන්නේ කියලා. ඉතින් මේ කුලක පාඩම 6 ශ්‍රේණියේ තේරිම පාඩමින් පටන් ගන්නෙ. ඊට පෙරත් ඉතින් ප්‍රාථමික පන්තිවලදීත් යම් යම් දේවල් ඔබ මේ ගැන කතා කරලා ඇති. කුලකයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපිට දෙන්න තියෙන පිළිතුර මොකද්ද? නිශ්චිත වශයෙන් අර්ථ දැක්වූ දෑ සමූහයක් තමයි කුලකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ දේ ඔබ දන්නව ඇති. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. ඔබේ ගමේ පොහොසත් මිනිස්සු කිව්වොත් අන්න එතන පොහොසත් කියන වචනේ නිශ්චිතයිද? කොතරම් පොහොසත්ද? එහෙම නැත්නම් කොතරම් මුදලකින් පොහොසත්ද කියන දේ නිශ්චිත නැහැ. අන්න ඒ හින්දා ඔබේ ගමේ පොහොසත් මිනිස්සු කිව්වොත් අන්න එය කුලකයක් විදිහට අපට අර්ථ දක්වන්න බෑ. නමුත් මෙහෙම කිව්වොත් ඔබේ ගමේ මාසික ආදායම රුපියල් 50,000ට වඩා වැඩි පුද්ගලයන් කිව්වොත් අන්න ඒ නිශ්චිතයි. අන්න ඒ ප්‍රකාශය කුලකයක් වෙනවා. මම පොඩි යමක් ඔබට මතක් කරේ. ඉතින් 10 ශ්‍රේණියට එද්දී ඔබ දැනගන්නට ඕන මෙන්න මේ කරුණු. මම ඒ කරුණු පෙළගස්වනවා ඔබට අවශ්‍ය වැදගත් යමක් තිබුණොත් අනිවාර්යයෙන්ම සටහන් කරගන්න. මොකද මම මේ පාඩම ඉවර වෙද්දී ඔබට යම් කෙටි සටහනක් ගෙනල්ලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඔබට වැදගත් වේවි විභාගෙට. ඉතින් එහෙනම් කුලකයා කියන්නේ මොකද්ද කියලා ඔන්න අපි පොඩි දෙයක් කතා කරමු. මුලින්ම ඔබ දැනගන්නට ඕන මේ විෂය නිර්දේශය තුල කුලක වර්ග. කුලක වර්ග වලින් මුලින්ම මම ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්නම් පරිමිත කුලකයි අපරිමිත කුලකයි කියන්නේ මොනවද කියලා. ඔන්න එහෙනම් දැන් මම කතා කරන්න යන පුතේ දුවේ මොකද පරිමිත කුලක සහ අපරිමිත කුලක කියන්නේ මොනවද? මේ වචනය තුලම තියෙනවානේ පරිමිතයි අපරිමිතයි. දැන් අපරිමිතයි කියද්දී මට නම් මතක් වෙන කීපයක් තියෙනවා ඔබ අහලා තියෙනවද නැද්ද කියලා මන් දන්නේ. අහස සේ ඔබ අනන්තයි කියලා නන්දාමාලිනී මහත්මිය කියන කීපය. අනන්තයි අනන්තයි අපරිමිතයි කියන වචනේ බොහොම සමාන තේරුම් තියෙනේ. ඉතින් මේක කොහොමද කුලකවලට සම්බන්ධ වෙන්නේ? පරිමිත කුලක අපරිමිත කුලක. අපරිමිතයි කියන්නේ යම් දෙයක් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරන්න බෑ කියන තේරුම එන්නේ. ඉතින් කුලකවල මොනවද මේ ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරන්න බැරිද? අන්න ඒකයි අපි ප්‍රශ්න කරන්න ඕන. එහෙනම් අපි අපරිමිත කුලක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. යම් කුලකයක අවයව ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියන්න බැරි නම් අන්න අපරිමිත කුලකයක්. මම නැවත ඔබට කියනවා අවශ්‍ය දෙයක් ඔබගේ වචනින් සටහන් කරගන්න. අපරිමිත කුලකයක් කියන්නේ ඒ කුලකයේ තියෙන අවයව ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියන්න බැරි අවස්ථාවක්. එතකොට පරිමිත කුලක කියන්නේ ඒ අවයව ප්‍රමාණය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඔක ඔහොම කිව්වට යම් කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්. ඔන්න මං කුලක දෙකක් අර්ථ දක්වනවා මේ විදිහට. ඒ කියලා කුලකයක් තියෙනවා 1 5 අතර සංඛ්‍යා. ඒ කියලා කුලකයක් තියෙනවා 1 5 අතර සංඛ්‍යා. B කියලා කුලකයක් තියෙනවා 1 5 අතර නිකිල. 1 5 අතර නිකිල. එහෙම නැත්නම් 1 5 අතර පූර්ණ සංඛ්‍යා. දැන් මං අහනවා ඔබෙන් ඔය කියපු කුලක දෙකෙන් පරිමිත කුලකයේ කවුද අපරිමිත කුලකයේ කවුද? මම මුලින්ම කියන්නේ 1 5 අතර සංඛ්‍යා කියලානේ. කෙනෙකුට ඕක එකපාරම ඇහුණා නම් කියන්න පුළුවන් නේද? 1 5 අතර කියද්දී 1 5යි අයිති නැහැ. එහෙනම් කීයද? 2 3 4 කියලා. නෑ. මම කිව්වේ 1 5 අතර සංඛ්‍යා කියලා. 1 5 අතර සංඛ්‍යා ගත්තාම ඇයි 1.1? 1 5 අතර නෙමෙයි. 1.1. ඉතින් ඔහොම බලපුවාම ඔබ කියාවි 1.5 අතර සංඛ්‍යා ඔබට කියලා ඉවර කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබට මුළු ජීවිත කාලෙම කියවගෙන කියවගෙන ගියත් 1.5 අතර සංඛ්‍යා දශම සංඛ්‍යා විදිහට පරිවර්තනය කරලා කිව්වොත් කියලා ඉවර කරන්න බෑ. එහෙමනම් 1.5 අතර සංඛ්‍යා කියන්නේ මොන කුලකද? අපරිමිත කුලකයක්. හැබැයි ඒ අපරිමිත බව අපිට නැති කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම අර්ථ දැක්වේ B කුලකය කොහොමද කිව්වේ? 1.5 අතර පූර්ණ සංඛ්‍යා. 1.5 අතර පූර්ණ සංඛ්‍යා කියපුවාම අනිවාර්යයෙන්ම සංඛ්‍යා කීයද තියෙන්නේ? 1.5 අතර කියපුවාම 1 සහ 5 අයිති නැහැ. එහෙනම් කීයද? 2 3 සහ 4. එහෙනම් අන්න ඒ කුලකයේ තියෙන්නේ අවයව සංඛ්‍යාව 3යි. අන්න ඒ නිසා එයා පරිමිත කුලකයක්. ඔන්න මම මුලින්ම පරිමිත සහ අපරිමිත කුලක ඔයගොල්ලන්ට මතක් කරලා දුන්නා. ඉතින් ඒ වගේම අපි 10 ශ්‍රේණියේදී දැනගන්න ඕන කුලක අංකන ක්‍රම 4. කුලක අංකණය කරන්න ක්‍රම 4ක් අපි භාවිත කරනවා. එකක් තමයි පොදු ලක්ෂණ ඉස්මතු වෙනසේ වාක්‍යකින් කියලා අපිට ඒ කුලකය ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කලින් ගත්ත උදාහරණෙම කියන්නම්කෝ. 1.5 අතර පූර්ණ සංඛ්‍යා. මේක ලියන්නේ අපි හිතුවොත් මේ කුලකය අපි නම් කරොත් A කියලා. සාමාන්‍යයෙන් කුලකයක් නම් කරන්න අපි කැපිටල් ඉංග්‍රීසි අකුරු භාවිත කරන්නේ. එහෙනම් කැපිටල් A සමානයි සංගල වරහන් තුල ලියනවා වාක්‍යකින් 1.5 අතර පූර්ණ සංඛ්‍යා කියලා. අන්න අපි පොදු ලක්ෂණ ඉස්මතු වෙනසේ වගන්තියකින් ඔන්න ලියලා කුලකයක් අංකණය කරා. ඒ වගේම පුතේ දුවේ දෙවනි ආකාරය තමයි අවයව ලයිස්තුගත කරන්න පුළුවන්. අවයව ලයිස්තුගත කරද්දී මං කලින් කියපු දේ එහෙම නැත්නම් කලින් කියපු කුලකය මට මෙහෙම ලියන්න පුළුවන්. A සමානයි සංගල වරහණක් ආරම්භ කරලා 2, 3, 4. ඊට පස්සේ සංගල වරහණ අවසන් කරන්න ඕන ඉතිරි සංගල වරහණ යොදලා. එතකොට මෙහිදී වැදගත් වෙන දෙයක් තමයි අවයව දෙකක් අතර ඔබ අනිවාර්යයෙන්ම කමා සලකුණක් යොදන්න ඕන. ඒ වගේම මේකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන අපිට සමහර වෙලාවට දීලා තියෙන කුලක වල එකම අවයවය නැවත නැවත සඳහන් වෙද්දී අවයව ලයිස්තුගත කරද්දී එකම අවයවය දෙවතාවක් සඳහන් කරන්නේ නැහැ අපි. එකම අවයවය නැවත සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම අවයව ලයිස්තුගත කරද්දී සමහර වෙලාවට අපට රටාවක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කුලකයක් ඔබට ලියන්න කිව්වොත් අවයව ලයිස්තුගත කරලා දෙකෙහි ගුණාකාර. දෙකෙහි ගුණාකාර කියලා ලියන්න පටන් ගත්තොත් ඔබට ලියන්න වෙනවා 2, 4, 6 සංගල වර්ණ තුල ලියලා මේක නිම කරන්න බෑ. හැබැයි ඒ තුල තියෙනවා නිශ්චිත රටාවක්. අන්න ඒ නිශ්චිත රටාවටම ඉතිරි අවයව එක දිගට ඉදිරියට යනවා කියලා කියන්නේ. අවයව කීපයක් ලියලා කමාවක් දාලා 33ක් තියෙනවා කියන දෙත් ඔබට උන්න මතක් වෙන්නට ඇති. ඉතින් එහෙමනම් අවයව ලයිස්තුගත කිරීම ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඒ වගේම අපේ ළමයිට කුලක කියපු ගමන් මතක් වෙන රූපයක් තියෙනවා. අන්න ඒක තමයි වෙන් රූප සටහන. ඉතින් ඒව එහෙනම් වෙන් රූපයක් මගිනුත් ඔබට කුලකයක් දක්වන්න එහෙම නැත්නම් අංකණය කරන්න හැකියාව තියෙනවා. වෙන් රූප සටහනක කුලකයක් අංකණය කරද්දී ඔබ කුලකයක් දක්වන්න ඕන සංවෘත රූපයක් තුල. මේ වෘතයක්ම වෙන්නට අවශ්‍ය නැහැ. ඔබට කැමති හැඩයක් තුල ඒ සංවෘත රූපය තුල ඔබට අදාළ අවයව යොදන්න පුළුවන්. හැබැයි මේ වෙන් රූප සටහනක් අඳිද්දී කුලකයේ අංකණය කරන්නේ එහෙම නැත්නම් අපි ඒ කුලකය කියලා කිව්වොත් ඒවල ඉනන් අදාළ සංවෘත රූපයට ඊ හිසක් යොදන්න ඕන. ඒ වගේම එහි අභ්‍යන්තරයේ යොදන අවයව අතර ක්‍රමා යොදන්නේ නැහැ. මම සමහර උත්තර පත්‍ර බලද්දී විශේෂයෙන්ම නවයේ ශ්‍රේණිය වගේ දූල පුතාලා අමතක වෙලා ක්‍රමා යොදනවා වෙන් රූප සටහනේ අවයව තුල. ඒ වගේම 10 ශ්‍රේණිය දී ඉගෙන ගන්නවා විශේෂ අවස්ථාවක්. ඒ තමයි කුලක ජනන ස්වરૂපය. කුලක ජනන ස්වરૂපය ගැන මම බොහොමයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි යම් දෙයක් නොකිය බැරි නිසා කුලක ජනන ස්වરૂපය කියන්නේ මෙහෙමයි. කුලක ජනන ස්වરૂපයේදී මේ කුලකයක තියෙන කුලකයට අයිති අවයව පොදු විදිහට අපි විශේෂයෙන් සඳහන් කරනවා. දැන් මම මේ කලින් ගත්ත උදාහරණය කියන්නම්. උදාහරණයක් විදිහටම මම කලින් ගත්තේ ඒ කියන කුලකය 1 5 අතර පූර්ණ සංඛ්‍යා කියලා. ඉතින් මේක මේ වගේ ශ්‍රව්‍යමය මාධ්‍යකින් විතරක් විස්තර කරන එක ඉතාම අපහසු කාර්යයක් වන නිසා මම ඒක ලියන විදිහ විතරක් කියන්නම්. ඒ සමානයි අපි මෙහිදී x කියලා කුලකයක් ගත්තොත් x double dot ඊළඟට අපි කියනවා මොකද්ද x කියන එකනා 1 5 අතර. ඒක ඔබට පුළුවන් අසමානතා ලක්ෂණ යොදලා ලියන්න. ඊළඟට 1 5 අතර සංඛ්‍යාව කියලා ලියලා ක්‍රමාවක් දාලා ඔබට කියන්නට වෙනවා 1 5 අතර තියෙන සේරම සංඛ්‍යා නෙමෙයි අපි මෙතෙන්ට ගන්නෙ. පූර්ණ සංඛ්‍යා කියන එක කියන්නේ x යනු පූර්ණ සංඛ්‍යාවක කියලා සංගල වරහන වහන්න පුළුවන්. ඉතින් මේක කියන වචනින් විතරක් අපට පැහැදිලි කරගන්න අමාරුයි. ඔබ පෙළ පොතක් චුට්ටක් ඒ ගැන බලන්න. ඉතින් එහෙමනම් ඔන්න කුල සංකණේ කරන ක්‍රම හතර මම යම් තාක් දුරකට ඔයගොල්ලොන්ට පැහැදිලි කරා. ඊළඟට මම කැමති ඔයගොල්ලොත් එක කතා කරන්න මේ කුලක වර්ග කීපයක්. කුලක වර්ග වලින් ඔයගොල්ලොන්ට මතක් වෙන්න ඕන මුලින්ම උපකුලකයක් කියන්නේ මොකක්ද කියලා. උපකුලකයක් කියන්නේ දැන් අපි හිතමුකෝ A කියලා කුලකයක් තියෙනවා ඔබ පාසලේ සිසු. B කියලා කුලකයක් තියෙනවා ඔබ පාසලේ 11 ශ්‍රේණියේ සිසුන්. ඉතින් ඔබට පැහැදිලි ඒ කුලකයේ තුල අන්තර්ගත වෙච්ච කුලකයක් තමයි B කුලකය කියන්නේ. අන්න ඒ වගේ කුලක තමයි උපකුලක කියන්නේ. උපකුලකවල සංකේතයත් ඔන්න ඔබ මතක තියාගන්න ඕන. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපි හිතමුකෝ යම් කුලකයක් තුල අවයවයන් ප්‍රමාණයක් තියෙනවා කියලා ඔන්න වැදගත් යමක් කියන්නේ. යම් කුලකයක් තුල අවයවයන් ගණනක් තියෙනවා නම් අනේ ඒ එන් ගණනක් සහිත කුලකෙන් සෑදිය හැකි උපරිම උපකුලක ගණන දෙකේ එන් වෙනි බලය බවත් ඔයගොල්ලොන්ට මතක තියාගන්න එක සමහර විටක වැදගත් වෙන්න පුළුවන්. එහෙමනම් මෙහෙම සටහනක් දාගත්තත් කමක් නැහැ. යම් කුලකයක අවයව සංඛ්‍යාව එන්නම් එම කුලකෙන් සෑදිය හැකි උපරිම උපකුලක ගණන දෙකේ එන්වන බලය වේ කියලා. ඒ වගේම අපිට කතා කරන්න වෙනවා ඊළඟට කුලක කර්ම ගැන. කුලක කර්ම ගැන කතා කරද්දී කුලක කර්ම අපට තුනක් දක්වන්නට පුළුවන්. ඡේදනය, මේලය සහ අනුපූරකය. කුලක කර්ම මොනවද කියලා කිව්වොත් පුතේදී මොකද්ද? ඡේදනය, මේලය සහ අනුපූරකය. ඔබ සටහන් කරගන්නවා නම් කුලක කර්ම කියලා ලියලා ඡේදනය, මේලය සහ අනුපූරකය. ඡේදනය කියන්නේ ඡේදනයේ සංකේතය ඔබට මතක නම් කැපිටල් U අකුර උඩ යට මාරු කරපුවාම එන සංකේතය වගේ. කැපිටල් U අකුර අනික් පැත්ත හරවලා තිබ්බාම වගේ. ඡේදනයෙන් කියවෙන්නේ යම් කුලක දෙකකටම අයත් වන අවයව සහිත කුලකය. A සහ B කියලා කුලක දෙකක් තියෙනවා නම් ඒ කුලක දෙකටම පොදු අවයව සහිත කුලකය තමා, ඒ කියන්නේ දෙන්නටම අයිති කියන සංකල්පය තමා මෙතන තියෙන්නේ ඡේදනයේට. මේලය කියන්නේ ඒ කුලකයට හෝ B කුලකයට අයිති නම් හෝ කියන දේ. එහෙමනම් මේලය U අකුර වගේ තියෙන සංකේතය. එහෙමනම් මේලේදී A-ට අයිති වුණත් ඇති යම් අවයවයක්, B-ට අයිති වුණත් ඇති, දෙන්නටම අයිති වුණත් ඇති, අන්න ඒක A මේල B කියලා කියන ප්‍රදේශයට අයිති වෙනවා. ඒ වගේම මෙන්න මෙතනදී අපේ දුවල පුතාලා හුඟක් වරද්ද ගන්නවා අනුපූරකය කියන්නේ මොකද්ද කියන එක. අනුපූරකය කියන්නේ දරුවෝ අපි උදාහරණයක් විදිහට ගමුකෝ. අනුපූරකය අපි සංකේතවත් කරන්නේ ඒ ඩෑෂ් කියලානේ. ටිකක් පර්ණ පොත්වල නම් ඒ කුඩාවට උඩින් 100 අකුරක් යොදන අවස්ථාව දැකලා තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශය තුල ඒ ඩෑෂ් කියලා තමයි සටහන් කරන්නේ. අපේ පෙළ පොත්වල ඒ ඩෑෂ් කියලායි දක්නට ලැබෙන්නේ. ඒ ඩෑෂ් කිව්වොතින් අන්න ඒ දේ තේරුම තමයි ඒ කුලකයට අයත් නැහැ. නමුත් සර්වත්‍ර කුලකයට අයත් වන අවයව සහිත කුලකය කියලා. දැන් මෙතනදී මාතින් වචනයක් කියුණා සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය කියන්නේ මොකද්ද පුතා? සර්වත්‍ර කුලකය කියන්නේ යම් කුලකයක් අර්ථ දක්වපුවාම ඒ කුලකයට අයත් වන සියලුම අවයව සහිත කුලකය තමයි සර්වත්‍ර කුලකය. ඔන්න ඒ දේත් අපි එහෙනම් කතා කරා. මේ යම් දෙයක් ඔයගොල්ලොත් එක්ක මම මේ මතක් කරගෙන යන්නේ. මේකෙදී බොහෝමයක් න්‍යායාත්මක කරුණු තියෙනවා මතක තියාගන්න. ඒ දේ තමයි මම මේ අද මුලින්ම ඔබත් එක්ක මතක් කරන්නේ. අද දවසේ එතකොට දැන් එකතු වෙනවා නම් දුවෙක් පුතෙක් අපි මේ 10 ශ්‍රේණියේ කුලක පාඩම ගැන තමයි ඔන්න කතා කරන්නේ. කියන්නේ 18 වන පාඩම. එහෙමනම් ඔන්න ඒ දේත් කතා කරා. ඒ වගේම 10 ශ්‍රේණියේ ඔබ ඊටාම වැදගත් දෙයක් කතා කරනවා. මොකද්ද මේ ඊටාම වැදගත් දේ? කුලකවල අවයව අතර යම් කුලක දෙකක අවයව අතර සම්බන්ධතාවයක් ගැන අපි කතා කරනවා. එහිදී ඔබට හරි අපූර්ව සූත්‍රයක් ලැබෙනවා. අපි දන්නවනේ කුලකයක අවයව ගාන කොහොමද අංකණය කරන්නේ. දැන් මෙහෙම හිතමු A කියලා කුලකයක් තියෙනවා. A සංගල වරහන් තුල A සමානයි සංගල වරහන් තුල දාලා තියෙනවා. simple A, B, C කියලා. දැන් ඊළඟට ඔයගොල්ලෝගෙන් අහනවා N A කීයද කියලා. මෙන්න මෙතනදී N A කියන සංකේතයෙන් N වරහණක් සුළු වරහණක් ඇතුලේ ඒ කියලා දැන් මුතින් ඔබ දන්නවා එතනින් ඔබෙන් විමසන්නේ ඒ කියන කුලකයේ අවයව කීයක් තියෙනවද. එහෙම නැත්නම් ඒ කුලකයේ අවයව සංඛ්‍යාව NA සමානයි දැන් මම පෙර කියපු උදාහරණයට අනුව නම් 3යි. අන්න ඒ දෙයත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් මෙන්න මෙතනදී කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතා කියන කොටසින් ඊටාම වැදගත් සූත්‍රයක් ඔබ ලබා ගන්නවා. මම ඒක මෙන්න මෙහෙම කියන්නම්. A හා B කියන්නේ පරිමිත කුලක දෙකක් නම් N A මේල B සමානයි ඔබ ලියා ගන්න ඔබේ පෙළ පොතේ මෙන්න මේ සූත්‍රය තියෙනවා. ඔබට යම් විදිහක මම මේ කියද්දී ඒදී අපහසුයි නම් පෙළ පොත ඉක්මනට පෙරලා මෙන්න මේ සූත්‍රය වැදගත්. N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. ඔන්න ඔය දේ තමයි අපිට මේ පාඩමේදී බොහොම වැදගත් වෙන්නේ ගණන් එහෙම හදන්න. එහෙමනම් අපි දැන් යමු බොහෝ කරුණු කතා කරා ඊටාම වැඩි වෙලාවක් 18යි එක අභ්‍යාසයේ පළවෙනි අභ්‍යාසය ගැන තමා මම මුලින්ම ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරන්නේ. මෙන්න මේකෙදි කියනවා 10 සිට 15 තෙක් ධනපූර්ණ සංඛ්‍යා කුලකය මුලින්ම කියනවා වචනින් විස්තර කරන්න කියලා. එහෙමනම් ඔබට ලියන්න පුළුවන් සංගලවරහන් තුල 1 සිට 15 තෙක් ධනපූර්ණ සංඛ්‍යා කියලා සංගලවරහන ලැබුවා නම් ඒක හරි. අවයව ලයිස්තුගත කිරීමක් විදිහට ලියන්න කිව්වොත් 1 සිට 15 තෙක් කිව්වොත් එක නෙමෙයි සමාවෙන 10 සිට 15 තෙක් කිව්වොත් ඔබට 10ත් අයිති 15ත් අයිති. එහෙමනම් 10කම සංගලවරහන් තුල 10කම 11කම 12කම 13කම 14කම 15 කියලා ඒ අවයව එහෙම නැත්නම් ඒ සංඛ්‍යා 6ම ලියන්නට වෙනවා. දැන් මම එතනදි වැදගත් දෙයක් මතක් කරන්න. 1ත් 15ත් අතර කිව්වොත් 1ත් 15ත් අතර කිව්වොත් 1යි තිත් නෑ 15යි තිත් නෑ. 1 සිට 15 දක්වා කිව්වොත් 1යි තිත් 15යි තිත් නැහැ. 1 සිට 15 තෙක් කිව්වොත් 1ත් අයිති 15ත් අයිති. දැන් මේ ගැටලුවේ නම් තියෙන්නේ 10 සිට 15 තෙක් කියලා. එහෙනම් ඊළඟට අහනවා අවයව ලයිස්තුගත කිරීමක් විදිහට ලියන්න කියලා. 10 සිට 15 තෙක් ධනපූර්ණ සංඛ්‍යා අවයව ලයිස්තුගත කිරීමක් විදිහට ලියන්න කියනවා. එහෙමනම් එයට පිළිතුරු ලියන්න පුළුවන් සංගලවරහන් තුල 10කම 11කම 12කම 13කම 14කම 15 සංගලවරහන් වහන් දුන. වෙන් රූප සටහනකින් ලියනවා නම් මම අර කලින් කියවපු සංඛ්‍යා ටික සංවෘත රූපයක් තුල කමා යොදන්නේ නැතිව ලිව්වා නම් හරි. කුලක ජන්ම ස්වරූපයෙන් කොහොමද ලියන්නේ? නේද? දැන් මේක නම් ඇත්තටම ගුරුවරයෙකුගේ උදව්ව ඕන මේක ගැන යම් අවබෝධයක් ගන්න. මම පිළිතුර පමණක් කියන්නම්. X කියලා අවයවයක් තියෙනවා. X කෙසේද යත් ඒ කියන්නේ ඩබල් ඩොට් අපි තියනවා එතනදී x කෙසේද යත් x කියන එකන 1 සිට 15 තෙක්. එතකොට කොහොමද ලියන්නේ? ඒ සමාවෙන 1 සිට නෙමෙයි 10 සිට 15 තෙක් ලියද්දි 10 විශාල හෝ සමාන ලකුණ x ඊට පස්සේ එතනින් එහා පැත්තේ කුඩා හෝ සමාන 15 කමාවක් දාලා x යනු ධනපූර්ණ සංඛ්‍යාවකි කියලා සංගලවරහන වැහුවා නම් හරි. එතනදී කොන්දේසි දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි x කියන එකන 10 සිට 15 තෙක් කියන දේ. ඒ වගේම එයා ධනපූර්ණ සංඛ්‍යාවක් කියන දේ. ඔන්න ඔය විදිහට ඒකට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් අද දවසේ අපට ලැබිලා තියෙන කාලයත් එක්ක මේ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මම එතනින් පස්සේ තියෙන ටික එහෙම නැත්නම් ඒ අභ්‍යාසයේ තියෙන ඉතිරි ටික මං සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරන්නේ ඊළඟට 18:3 අභ්‍යාසයට. 18:2 අභ්‍යාසය ගැන කතා කරන්නේ නැත්තේ එහි තියෙන්නේ කුලක ප්‍රදේශ හඳුනා ගැනීම. එහෙම නැත්නම් අපි කියන්නේ කුලක අඳුරු කරලා දක්වන ප්‍රදේශ කියලා. අන්න ඒක ශ්‍රව්‍යමය මාධ්‍යයක් පමණක් භාවිත කරලා විස්තර කරන්න අසීරු නිසා මං ඒ කොටස මගේ හැරලා ඔබට විශේෂයෙන්ම විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙන ගණන් ලැබෙන කොටසට යනවා. ඒ තමා 18:3 අභ්‍යාසය. 18:3 අභ්‍යාසයේ තියෙන පුතේ දුවේ ඔයගොල්ලන්ගේ පෙළපොතේ 184 වන පිටුවේ. එහෙමනම් 10 ශ්‍රේණියේ පළමු කොටස පෙළපොතේ පළමු කොටස 184 පිටුවේ තමා ඔන්න 18:3 අභ්‍යාසය තියෙන්නේ. ඉතින් මේ අභ්‍යාසය ගැන කතා කරද්දී මම අර කලින් කියපු සූත්‍රය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මුල් ගණන් කීපය හදාගන්න. මුල් ගණන් කීපය තමා මම අද දවසේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මුලින්ම බලන්න මෙන්න මේ ගැටලු ඔබට අලුත්නම් පොඩි නුහුරු ගතියක් දැනේවි. ඒ නිසා 18:3 අභ්‍යාසය කියලා ලියාගෙන මෙන්න මේ සූත්‍රය මම අර කලින් කියපු සූත්‍රය අපි පොඩ්ඩක් ලියාගමු. මොකද්ද? N A මේල B. මේලය කියන්නේ U අකුර වගේ හැඩයේ තියෙන සංකේතය. N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. නැවත මම කියනවා N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. ඔන්න ඔය සූත්‍රය භාවිතයෙන් තමයි මුල් ගැටලු හතරට ඔයගොල්ලොන්ට පිළිතුරු ලියන්න වෙන්නේ. ඒක පැහැදිලි වෙනවා ඒ ගැටලු දෙක දැකපු ගමන්. බලමු එහෙනම් 18:3 අභ්‍යාසයේ පළමු ගැටලුවට අවධානය යොමු කරලා. මේක අපට දීලා තියෙනවා දත්ත කීපයක්. මොකද්ද? NA සමානයි 35යි, NB සමානයි 24යි, NA/B සමානයි 11යි. ඒ කියන්නේ A කැපිටල් A කියන කුලකයේ අවයව 35කුත්, B කියන කුලකයේ අවයව 24ක් වගේම ඒ දෙන්නටම පොදු අවයව සහිත අවයව තියෙනවා මේ කුලක දෙකේ 11ක් විදිහටත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එහෙම වෙනවා නම් ඔබෙන් අහනවා පුතේ දුවේ NA මේල B කියද කියලා. ඉතින් බොහොම පහසු වැඩක් තියෙන්නේ. විභාගයට ඔබ ওই සූත්‍රය මතකයෙන් ගෙනියන්නට වෙනවා. විභාගයට ඔබ ওই සූත්‍රය මතකයෙන් ගෙනියන්නට වෙනවා. එහෙමනම් බොහෝ දුවල පුතාලාට මම බලාපොරොත්තු වෙනවා මේ වෙද්දී ওই සූත්‍රය එහෙම නැත්නම් ওই සමීකරණය මතක ඇති කියලා. එහෙමනම් අපි බලමු මෙන්න මේ සූත්‍රය එහෙම නැත්නම් මේ සමීකරණයට මේ අගයන් ඉවරදිව ආදේශ කරන්න තියෙන්නේ. පටන් ගමු වැඩේ. ඔන්න කොලයක ලියාගන්න. NA මේල B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. NA මේල B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. එහෙමනම් මෙතනදී NA මේල B තමයි අපි අහන්නේ. එහෙමනම් එයා ඒ පැත්තේ හිස්ව තියමු. NA වෙනුවට අපට ආදේශ කරන්න පුළුවන් අගය 35. ඒ වගේම NB වෙනුවට ආදේශ කරනවා 24. NA ඡේදන B අපට දීලා තියෙනවා දත්තයක් විදිහට 11යි කියලා. එහෙමනම් ඔබට මෙන්න මේ සමීකරණයට අගයන් ආදේශ කරපුවාම මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවද කියලා බලන්න. මාත් එක්කම හදමු මේ ගණන් ටික. හම්බෙලි වෙන්න නම් නරකයි. එහෙමනම් NA මේල B සමානයි 35 ධන 24 ඍණ 11. NA මේල B සමානයි 35 ධන 24 ඍණ 11. එහෙමනම් 35යි 24යි එකතු වුනහම කීයද? 59යි. 59න් 11ක් අඩු කරන්නට වෙනවා. අන්න එවිට ඔබට පිළිතුරු ලැබෙනවා NA මේල B සමානයි 48ක් කියලා. මම හිතන්නේ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. එහෙමනම් 18යි 3 අභ්‍යාසයේ පළමු ගැටලුවට පිළිතුර NA මේල B සමානයි 48ක් විදිහට ලැබෙනවා. එහෙමනම් දැන් අපි අභ්‍යාසයේ දෙවනි ගැටලුවටත් අවධානය යොමු කරමු. මෙතන නම් තියෙන්නේ x සහ y. ඉතින් a සහ b ට ලියපු සමීකරණයම x සහ y ට ගලප ගන්න තියෙන්නේ. එහෙමනම් අපි මේ ගැටලුව හදන්න කලින්ම ලියාගමු සමීකරණය නේද? මොකද්ද? n x මේල y සමානයි n x ධන n y ඍණ n x ඡේදන y. මම නැවත කියනවා මේ ගැටලුවේදී අපි සමීකරණය හදාගන්නේ කොහොමද? n x මේල y සමානයි n x ධන n y ඍණ n x ඡේදන y. එහෙමනම් අපට දත්තයන් දීලා තියෙනවා n x ට, ඒ වගේම n x ඡේදන y සහ මොකද්ද? n x මේල y ට අපට අගයන් දීලා තියෙනවා. අපෙන් අහන්නේ n y. නිවරදිව අපි ලියාගත් සමීකරණයට අගයන් ටික ආදේශ කරමු. n x මේල y අන්න ඒ ස්ථානයේට අපි මේ සමීකරණයට පල්ලෙහෙන් ලියාගමු මෙහෙම 29 සමානයි nx දීලා තියෙනවා කීයද? 16ක් කියලා. එහෙනම් එතන 16යි. ny තමා හොයන්න තියෙන අපි ආ ny විදිහටම ලියමු. ඍණ nx ඡේදන y. nx ඡේදන y කීයද අපිට දීලා තියෙන්නේ? 5. එහෙනම් අපි එතෙන්ට 5ක් දාමු. දැන් මේ අගයන් ආදේශ කරපුවම බලන්න මෙන්න මේ විදිහ සමීකරණයක්ද ලියවිලා තියෙන්නේ කියලා. 29 සමානයි 16 ධන ny ඍණ 5. නැවත මම කියනවා 29 සමානයි 16 ධන ny ඍණ 5. එහෙමනම් අපිට මුලින්ම සිද්ධ වෙනවා 29 ඔන්න සමාන ලකුණින් එක පැත්තක තියෙනවා. 16න් 5ක් අඩු වුණාම 11යි. ඒ වගේම ධන ny. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා ny උක්ත කරගන්න ධන 11 සමාන ලකුණින් එහා පැත්තට ගෙනියන්න. ඒ කියන්නේ එහා පැත්තේ තියෙන 29ත් එක්ක 11 අඩු වෙනවා. එහෙමනම් පිළිතුර කීයක් දෙන්නේ? ny සමානයි 18ක් විදිහට ඔබට පිළිතුර ලැබෙන්න ඕන. එහෙමනම් 18යි 3 අභ්‍යාසයේ දෙවනි ගැටලුවට පිළිතුර ny සමානයි 18යි කියලා ලැබුණා. එහෙමනම් ඔන්න 3 වෙනි ගැටලුවට ඔබට දැන් පිළිතුරු ලියන්න පුළුවන් වෙයි. මම පොඩ්ඩක් නතර වෙන්න පොඩි කාලයක් දෙන්නම්. ඒ අතරේ ඔබ සමීකරණය ලියලා පිළිතුරු ලබා ගන්න ආරම්භ කරන්න කියලා කියනවා. ඉතින් ඒ අතරින් මම නැවත මතක් කරනවා අපි අද දවසේ කතා කරන්නේ 10 ශ්‍රේණියේ කුලක පාඩම. ඉතින් එහෙමනම් ඔන්න දැන් දුවෙක් පුතෙක් එකතු වෙනවා නම් 10 ශ්‍රේණියේ කුලක පාඩමේ මේ වෙද්දි මම කතා කරන්නේ 18:3 අභ්‍යාසය. මම හිතනවා දුවල පුතාලා එකතු වෙලා හිටපු අය දැන් මේ ගැටලුවට යම් ආරම්භයක් ලබාගෙන ඇති කියලා. බලමු තුන්වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන දත්ත මොනවද? np = 70යි nq = කීයද? 55යි. ඒ වගේම n p මේල q = 110ක් නම් ඔන්න ඔබෙන් අහනවා n p ඡේදන q ගියාගේ කීයද කියලා. ඒ කියන්නේ p සහ q කුලක දෙකට පොදු අවයව කුපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා යහන්නේ. එහෙමනම් මේකවත් අපි සූත්‍රය ලියාගමු. අපිට ලියාගත්ත හැකි n p මේල q = np ධන nq ඍණ np ඡේදන q කියලා. එහෙමනම් දැන් අපි නිවැරදිව අගයන් ටික ආදේශ කරමු නේද? මෙතන දීලා තියෙනවා np මේල q 110ක්. එහෙනම් ඔන්න සමාන ලකුණින් එක පැත්තක 110ක් ලැබෙනවා. ඒ වගේම np 70ක් විදිහටත් nq 55ක් විදිහටත් දීලා තියෙනවා. එහෙනම් මේ ස්ථාන දෙකට අපි ඒ අගයන් දෙක ආදේශ කරමු. එවිට ඔබට හොයන්න තියෙන්නේ n p ඡේදන q. එහෙනම් බලන්න මෙන්න මේ විදිය සමීකරණයක්ද ඔබට ලැබුණේ කියලා. 110 = 70 ධන 55 ඍණ n p ඡේදන q. එහෙමනම් 110 සමාන ලකුණින් එක පැත්තක තියෙනවා. ඒ වගේම 70 සහ 55 එකතු වුනහම 125ක් ලැබෙනවා. 125 ඍණ n p ඡේදන q කියලා ඔන්න ලැබෙනවා. එහෙමනම් ඔබට np ඡේදන q උක්ත කරගන්න මෙතනදී ඒට ලැබිලා තියෙන ඍණාගයක් නිසා සමාන ලකුණින් මන්නේයාව එහා පැත්තට ගෙනියනවා. එතකොට සමාන ලකුණින් දකුණු අත පැත්තේ තියෙන 125යි. ඒ වගේම වම් අත පැත්තේ තිබ්බේ ධන 110ක්. අනේ ධන 110 සමාන ලකුණින් අනෙක් පැත්තට ගෙනියනවා. එවිට ඔබ දන්නවා ඍණ 110ක් ලැබෙන්නේ. මම මේ ශිෂ්‍යයින් කියන විදිහට ඔබට හුරු වචන වලින් තමා කියන්නේ. එහෙමනම් පුතේ දුවේ ඔන්න ඔබට මේ විදිහට සමීකරණය ලැබිලා ඇති දැන් n p ඡේදන q = 125 ඍණ 110. එහෙමනම් ඔබට පිළිතුර ලැබෙනවා n p ඡේදන q = 15යි කියලා. එහෙමනම් අපි බලමු 18:3 අභ්‍යාසය 10 ශ්‍රේණියේ 18:3 අභ්‍යාසයේ 4 වන ගැටලුවට අවධානය යොමු කරලා. අපිට දීලා තියෙනවා මෙන්න මේ දත්ත ටික. na = 19යි NB = 16යි NA මේල B = 35 නම් ඔබට सिद्ध වෙලා තියෙනවා NA ඡේදන B සොයන්න. ඒ වගේම තව විශේෂ දෙයක් අහනවා. ඒ අනුව A හා B කුලක දෙකෙහි ඇති විශේෂත්වය කුමක්ද? අන්න විශේෂ තැනකට එන්න යන්නේ. අපි එහෙමනම් මේකත් අපි දැන් මෙච්චර වෙලා කතා කරපු සමීකරණයට ආදේශ කරලා බලමු NA ඡේදන B කියක් වෙනවද කියලා. එහෙමනම් ආදේශ කරමු. ඔන්න 4 වෙනි ගැටලුව. මම ලියා ගන්නවා මුලින්ම ඔබත් මාත් එක්කම මේ විදිහට ලියා ගන්න. n a මේල b = n a ධන n b ඍණ n a ඡේදන b. එහෙමනම් n a මේල b වෙනුවට මම දානවා ආදේශ කරනවා ඔවුන් දුන්න දත්තය 35 = n a කීයද? 19යි. NB කීයද? 16යි. එහෙනම් 19 ධන 16. ඍණ NA ඡේදන B. දැන් අපි හොයන්නට ඕනේ NA ඡේදන B. එහෙනම් අපේ සමීකරණය මෙහෙම ලියවිලා ඇති. 35 = 19 ධන 16 ඍණ NA ඡේදන B. දැන් මෙතනදී 19යි 16යි එකතු වුනහම 35යි. මෙතන තියෙන්නේ ඍණ NA ඡේදන B. එහෙනම් සමාන ලකුණින් එහා පැත්තට ගිනියම් NA ඡේදන B = 35යි. දකුණු අත පැත්තේ තිබ්බ ධන 35 සමාන ලකුණින් එහා පැත්තට යදි ඍණ 35ක් වෙනවා. ඉතින් එහෙනම් ඔබට सिद्ध වෙනවා 35න් 35ක් අඩු කරන්න. අන්න එවිට ඔබට පිළිතුර ලැබෙනවා NA ඡේදන B = කීයයි කියලාද? NA ඡේදන B = 0ක් කියලා ඔන්න ඔබට පිළිතුර ලැබෙනවා. එනම් මේ අපෙන් අහනවා A සහ B කුලක දෙකෙහි ඇති විශේෂත්වය කුමක්ද? ඡේදනය එහෙම නැත්නම් ඡේදනය සහිත එහෙම නැත්නම් පොදු අවයව නැති විදිහට ලැබෙන්නේ ඇයි? එන්නේ ඡේදන B බිඳුවයි කියන්නේ ඡේදනයක් තුල අවයව නැහැ. එහෙමනම් මෙන්න මේ කුලක දෙකට පොදු අවයව නැහැ. අපි මේ වගේ කුලක වලට කියනවා වියුක්ත කුලක කියලා. ඔන්න ඒකටත් අපි පිළිතුරු ගොනු කරලා ඉවරයි. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරන්න යන්නේ පස්වන ගැටලුවට. 8.3 අභ්‍යාසයේ පස්වන ගැටලුවට තමයි අපි ඊළඟට අවධානය යොමු කරන්නට යන්නේ. මේ ගැටලුවේදී ඔබට පේන්න තියෙනවා වෙන් රූප සටහනක් දීලා තියෙනවා. ඒ වෙන් රූප සටහන තුල P සහ Q කියලා පොදු අවයව සහිත කුලක දෙකක් පෙන්වලා තියෙනවා. මං චුට්ටක් ඒ කුලක විදිහට මෙම රූප සටහනකින්ම මම මේ ප්‍රදේශ ඔයගොල්ලොන්ට හඳුන්වලා දෙන්නම්. ඊට වෙන් රූපයේ තුල සංඛ්‍යා මගින් දක්වා ඇත්තේ එක් එක් පෙදෙසට අයත් අවයව ප්‍රමාණය වී. මෙතන එක අවයවයක් නෙමෙයි අවයව සංඛ්‍යාත්මක අගය තමා දක්වලා තියෙන්නේ. අවයව කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඔබට තේනවා වෘත මගින් දක්වලා තියෙන කුලක වලට අයිති නැති ප්‍රදේශයේ නමුත් සර්වත්‍ර කුලකයට අයිති ප්‍රදේශයේ අංක පහක් දක්වලා තියෙනවා. මෙන්න මේ ප්‍රදේශය අපි කියවුවොත් කොහොමද කියන්නේ? පීටත් අයිති නැති, පී කුලකයටත් නොමැති, කියු කුලකයටත් නොමැති. එහෙමනම් අපිට මෙහෙම කියන්න පුළුවන් පීට සහ කියුට අයත් නොවන ඒ කුලක දෙකටම, ඒ කියන්නේ කුලක දෙකේම අවයව නොවන අවයව පහක් තියෙනවා. ඒ වගේම වෘතයක් මගින් දක්වලා තියෙන P කුලකය තුල පොදු වූ ප්‍රදේශයට පිටතින් තියෙනවා අගය පහ, අවයව පහ. එහෙමනම් අපට අන්නේ ඒ පහ මෙන්න මෙහෙම කියන්න පුළුවන් Pට පමණක් අයත්. එහෙමනම් ඒ ප්‍රදේශය කියන්න පුළුවන් අංක පහ සඳහන් වෙලා තියෙන වෘතය තුල ඒ ප්‍රදේශය මට මෙන්න මෙහෙම කියන්න පුළුවන් Pට පමණක්, පමණක් වැඩගත් Pට විතරයි, Pට පමණක් අයත් ප්‍රදේශය. එතකොට අටේ ඉලක්කම සඳහන් වෙලා තියෙන කොටස ඔබට කියන්න පුළුවන් පීට සහ කියුට දෙදෙනාටම අයත්, දෙදෙනාටම අයත් පීට සහ කියුට අයත් ප්‍රදේශය. ඒ වගේම අංක 4 ලැබිලා තියෙන ප්‍රදේශය අපට කියන්නට පුළුවන් කියුට පමණක් අයත් ප්‍රදේශය කියලා. ඉතින් ඔබට දැන් තේනවා ඔන්න වෙන් රූපය තුල වෙනස් ප්‍රදේශ 4ක් තියෙනවා. අපි අන්නේ ප්‍රදේශ 4 වෙන වෙනම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් බලමු මොකද්ද මේකේ අපිට දීලා තියෙන ගැටලුව කියලා. NP NQ NP ඡේදන Q හා NP මේල Q සොයා එමගින් අන්න මම අර කලින් සඳහන් කරපු සූත්‍රය එහෙම නැත්නම් සම්බන්ධය තෘප්ත වන බව පෙන්වන්න. මෙන්න මේ සම්බන්ධය තෘප්ත වන බව පෙන්වන්න කියලායි කියන්නේ. එහෙමනම් දැන් මුලින්ම අපිට සිද්ධ වෙනවා NP හොයන්න. මුලින්ම මොකද්ද සිද්ධ වෙන්නේ පුතේ? NP. NP සමානයි මම මෙහෙම ලියනවා. P වෘතය තුල Pට පමණක් අයත් අවයව පහක් සමග Pට සහ Qට අයත් අවයව 8ක් තියෙනවා. Pට පමණක් අයත් අවයව 5යි, Pට සහ Qට අයත් අවයව 8යි. කොහොම නමුත් Pට අයත් අවයව 5ක් සහ 8ක් තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් NP සමානයි 5^8 සමානයි කීයද? 13යි. එහෙමනම් NP සමානයි 13යි කියලා ඔන්න අපට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට NQ. NQ අපට අර විදිහටම ලියන්න පුළුවන්. දෙදෙනාටම අයත් අවයව 8යි, Qට පමණක් අයත් අවයව 4යි. එහෙනම් මට ලියන්න පුළුවන් 8^4 කීයද? 12යි. 8^4 12යි. එහෙනම් NQ සමානයි 12යි කියලා ලැබෙනවා. ඉතින් ඒ වගේම NP ඡේදන Q දෙදෙනාටම අයත් අවයව නේද? වෘත දෙකටම අයත් ප්‍රදේශය තුල ඔබට පේනවා පැහැදිලිව දක්වලා තියෙනවා 8ක්. එහෙනම් NP ඡේදන Q සමානයි 8යි කියලා අපිට ගන්න පුළුවන්. දැන් මේ ප්‍රකාශය තෘප්ත වෙන බවනේ පෙන්වන්නට ඕන. එහෙමනම් ඊළඟට අපි බලන්න ඕන NP මේල Q. Pට හෝ Qට අයත් වන අවයව කීයක් තියෙනවද? එහෙමනම් ඔබ දන්නවා පෙර වසරවලදී ඉගෙනගත් දැනුමත් එක්ක NP මේල Qට අයත් වෙනවා 5 ධන 8 ධන 4 5 ධන 8 ධන 4 වෘතාකාර කුලක 2 තුල අඩංගු ඒ අවයව සංඛ්‍යාව. එතකොට ලැබෙනවා ඔබට පිළිතුර np මේල q සමානයි 17ක් කියලා. දැන් එහෙමනම් අපි ඔය තීලා තියෙන සම්බන්ධතාවයේ වම් මත පැත්තට සමා වෙන වම් මත පැත්තට නෙමෙයි දකුණු අත පැත්තට මෙන්න මේ කියන අගයන් ටික ආදේශ කරමු. n p මේල q වම් මත පැත්තේ හිමම තියාගෙන සමානයි np ඔබ හෙව්වා මීට කලින් කීයද 13යි. මාත් එක්කම මේවා ලියාගෙන යන්න නැත්තම් තේරෙන්නේ නැතු වෙනවා. np සමානයි 13යි. ධන nq ඔබ හොයාගත්තා 12යි. ඊළඟට ඍණ ලකුණක් දාලා np ඡේදන q සමානයි 8යි. එහෙනම් 12යි 13යි එකතු කරලා 8ෙන් අඩු කරපුවාම පිළිතුර කීයක්ද ලැබෙන්නේ? එහෙනම් ඔන්න ඔබට ලැබෙනවා පිළිතුර 17ක්. දැන් බලන්න මේ අගයන් ආදේශ කරලා ගත්තාම පිළිතුර 17යි. ඒ වගේම වෙන් රූප සටහන භාවිතයෙන් ඔබ np මේල q ගත් හි අගය ගත්තාම 17යි. අන්න එහෙනම් අවස්ථා දෙකේදීම np මේල q සඳහා ලබාගත් අගයන් සමාන වෙලා. එහෙමනම් ඔබට කියන්න පුළුවන් ඔන්න එහෙමනම් මෙන්න මේ සම්බන්ධය සුප්ත වෙනවා කියලා ඔබට කියන්නට හැකියාව ලැබෙනවා. අන්න ඒ විදිහට ඒ ගැටලුවට ඔබට පිළිතුර ගොනු කරගන්නට පුළුවන්. එහෙමනම් දැන් අපි ඊළඟට බලමු 6 වෙනි ගැටලුව. බොහොමයක් විට වාර විභාගවලදී මෙන්න මේ වගේ ගැටලු තමයි ලැබෙන්නේ. මම මේ කුලක ගැටලු හදන්නට මන් ශිෂ්‍යයින්ට දෙන උපදේශය තමයි පළවෙනි පාර සම්පූර්ණයෙන්ම කුලක ගැටලුව කියවන්න. අන්න එහෙම කියවගෙන යද්දී ඔබට අඳින්න වෙන වෙන් රූපයේ හැඩය, ඒ කියන්නේ පුදු අවයව තියෙනවද නැද්ද, එහෙම නැත්නම් උපකුලකයක් අඩංගු වෙනවද නැද්ද කියන දේ පළවෙනියෙන් අපි ගාන කියවගෙන යද්දී ඔබගේ මනසින් මැවෙනවා. ඊළඟට දෙවැනි අවස්ථාවේ දීලා තියෙන දත්ත නිවරදි පරිදි වෙන් රූපය තුල අඩංගු කරන්න. ඊට පස්සේ ඉන් අනතුරු ඔබට පුළුවන් ඒ තියෙන ගැටලු ටික විසඳන්න. එහෙමනම් බලමු මෙන්න මේ ගාන කියවලා මොකද්ද කියන්නේ. මෙන්න මෙහෙම ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයෝ ගණන 60කි. මාත් මුලින්ම ගාන කියවගෙන යන්නම්. ඉන් 30ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර 25ක් එල්ලි ක්‍රීඩාවේ යෙදෙති. ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන 15කි. දැන් ඔබට පැහැදිලි මෙන්න මේ ගාන කියවගෙන යද්දී වෙනස් කුලක දෙකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් කියන කුලකයයි එල්ලි ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් කියන කුලකයයි. එහෙමනම් සමහර ක්‍රීඩකයින් ඉන්නවා මේ ක්‍රීඩා දෙකේම යෙදෙනවා, දෙකෙහිම නිරත වෙනවා. ඒ කියන්නේ මේ කුලක දෙකට පොදු අවයව තියෙනවා. එහෙමනම් ඡේදනයක් සහිත කුලක දෙකක් මේ තියෙන්නේ. එහෙමනම් ඔබට වෙන් රූප සටහන අපි බොහෝ වෙලාවට පුරුදු පරිදි වෙන් රූප සටහන අඳගන්න පුළුවන්. දැන් එහෙමනම් වෙන් රූප සටහන අඳගන්නේ කොහොමද? සාමාන්‍ය ළමයි අඳගන්නේ කොහොමද? ඍජු කෝණාශ්‍රයක් තුල ඡේදනය වෙච්ච වෘත දෙකක්. එහෙමනම් අපි අන්න ඒ තුල දත්ත සටහන් කරන්නයි දැන් යන්නේ. පියවරින් පියවර නැවත කියවමු. ක්‍රීඩා සමාජයේ සිටින සමාජිකයෝ ගණන 60යි. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ අවයව සංඛ්‍යාව 60යි. අපි එය ඍජු කෝණාශ්‍රය තුල රේඛාව මත 60ක් කියලා සටහන් කරගමු. ඍජු කෝණාශ්‍රය තුල ඒ ඍජු කෝණාශ්‍රයේ පාදයක් මත අපි සලකුණු කරගමු 60ක් කියලා. ඊළඟට කියනවා ඉන් 30ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර. දැන් මම දැකලා තියෙනවා බොහෝ ශිෂ්‍යෝ මෙන්න මේ 30 ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක්, එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් අඩංගු කොටසේ මෙන්න මේ 30 ලකුණු කරනවා. එහෙම ලකුණු කළොත් වැඩේ ඉවරයි. එහෙම නැත්නම් ඔබ පිළිතුරෙන් ඈත් වෙලා යනවා. එහෙම නැත්නම් ඔබට ඒ පිළිතුර වරදිනවා. මෙතන කියවන්නේ නැහැ කොයිම වෙලාවකවත් මේ 32 ක්‍රිකට් විතරයි සෙල්ලම් කරන්න කියලා. මේ 32 අනිත් ක්‍රීඩාත් කරන්න පුළුවන්. අන්න එහෙම තේරුම ඇතුව මෙන්න මෙතන ඔබ නම් කරපු වෘතය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් කියලා නම් කරපු කුලකයේ වෘතයේ මත දැක්වෙන රේඛාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් කියන කුලකය දක්වපු වෘතයේ රේඛාව මත තමා අන්න ඒ 30 ලකුණු කරන්න ඕනේ. ඇයි හේතුව අපි දන්නේ නැහැ මේ 30 නිශ්චිතවම ක්‍රිකට් වල විතරක් යදෙනවද එහෙම නැත්නම් ක්‍රිකට් සහ එල්ලේ දෙකේම යදෙනවද කියන එක. එහෙම විශ්වාසයක් නැති නිසා දැනට අපි මෙන්න මේ 30 ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින්ට අයත් කුලකයේ රේඛාව මත දක්වනවා. ඒ වගේම ඊළඟට කියනවා 25ක් එල්ලේ ක්‍රීඩාවේ යෙදිති. එනම් පෙර පරිදිම එල්ලේ ක්‍රීඩාව දැක්වෙන එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් දැක්වෙන කුලකයේ රේඛාව මත අපි මෙන්න මේ 25 සටහන් කරනවා. ඒ වගේම ඔන්න ඉන්න අනතුරුව ඔබට කියනවා ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන 15යි. ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන 15යි. ඉතින් මේ වෙන් රූප සටහන තුල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ක්‍රීඩකයින් දැක්වෙන ප්‍රදේශ දෙකක් නැහැ. ඒක ස්ථිරයි. නේද? ක්‍රිකට් ක්‍රීඩාවේ එල්ලේ ක්‍රීඩාවේ දෙකටම පොදු එක ප්‍රදේශයයි තියෙන්නේ. නේද? වෘත්තාකාර එහෙම නැත්නම් වෘත්ත දෙක ඡේදනය වෙච්ච ප්‍රදේශය. අන්න ඒ තුල 50 දාන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ ස්ථිර නිසා රේඛාවක් මත සලකුණු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකයින් ඒ වගේම එල්ලේ ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකයින් කියන කුලක දෙක ඡේදනය වෙච්ච පොදු අවයව දැක්වෙන ප්‍රදේශය එහෙම නැත්නම් ඡේදනයේ අපි යොදනවා 15. දැන් එහෙනම් ඔබට මේ වෙද්දි මෙන්න මේ විදිහට දත්ත සටහන් වෙලා තියෙන උන සර්වත්‍ර කුලකේ එහෙම නැත්නම් ඍජු කෝණාශ්‍රය තුල 60ක් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකයින් දැක්වෙන වෘත්තය තුල නෙවෙයි වෘත්තය මත රේඛාව මත 30ක් ඒ වගේම එල්ලේ ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකයින් දැක්වෙන ඒ කුලකය දැක්වෙන වෘත්තය මත 25. ඒ වගේම ක්‍රීඩා දෙකෙහිම යෙදෙන එහෙම නැත්නම් ඡේදනයේ 15 අප විදිහට දැක්වලා තියෙනවා. එහෙමනම් දැන් අපිට सिद्ध වෙනවා හිස් තැන් ටික පුරවන්න. දැන් මුලින්ම බලමු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සේරම ක්‍රීඩකයින් ඉන්නවා 30. ඒ 30න් 15ක් එල්ලේ සෙල්ලම් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවානේ දැන්. එහෙමනම් ක්‍රිකට් ක්‍රීඩාවේ විතරක් යෙදෙන පිරිස බොහොම පැහැදිලි 30න් 15ක් ක්‍රිකට් විතරක් නෙමෙයි එල්ලේ සෙල්ලම් කරනවා. එහෙමනම් ඉතිරි 15 ක්‍රිකට් විතරයි. එහෙමනම් ඔබට පුළුවන් ඔන්න දැන් දත්තයක් යොදාගන්න ක්‍රිකට් පමණක් දැක්වෙන ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකින් පමණක් දැක්වෙන ප්‍රදේශයේ 15යි කියලා සඳහන් කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි බලමු එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් මුළු ක්‍රීඩකයින් ගණන 25යි කියලා අපි මේ වෙද්දිම සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ 25න් 15ක් ක්‍රිකට් උත්සෙල්ලම් කරනවා. එහෙමනම් එල්ලේ විතරක් සෙල්ලම් කරන ක්‍රීඩකයින් ගණන කීයද? සේරම 25න් එල්ලේ සහ ක්‍රිකට් ක්‍රීඩා දෙකේම යෙදෙන 15 දෙනා අඩු කරමු. අන්න ඒ වෙලාවේදී ඔබට ලැබෙනවා 25න් 15ක් අඩු කරපුවහම 10යි. එහෙමනම් එල්ලේ ක්‍රීඩාවේ පමණක් යෙදෙන පිරිස ක්‍රීඩකයින් ගාන කීයද? 10ක් විදිහට ලැබෙනවා. දැන් ඉන්න අනතුරු ඔන්න ඔබට තියෙනවා තව වැදගත් දෙයක්. මොකද්ද? මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සහ එල්ලේ ක්‍රීඩාවේ දෙකේම යෙදෙන්නේ නැති අය හොයාගන්නට වෙනවා. මෙන්න මේ වෙලාවේදී ඔබ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ තත්ත දිහාවි. ක්‍රිකට් විතරක් සෙල්ලම් කරන අය අපි 15යි කියලා හොයාගත්තා. ඒ වගේම ක්‍රිකට් සහ එල්ලේ කියන ක්‍රීඩා දෙකේම යෙදෙන පිරිස අපට 15ක් කියලා දත්තය දීලා තිබුණා. ඒ වගේම එල්ලේ පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගන්න 10ක් කියලා හොයාගත්තා. එවිට අපිට මෙන්න මේ වෘත දෙක තුල එහෙම නැත්නම් මේ ක්‍රීඩා දෙකේම යෙදෙන පිරිස එහෙම නැත්නම් ක්‍රිකට් මේලය එල්ලේ කියලා අපි සඳහන් කරවුතින් අන්න ඒ ප්‍රදේශය තුල 15යි 15යි 30යි 30ට 10ක් එකතු වුණාම 40යි. ඒ තුල ඉන්නවා ක්‍රීඩකයින් 40ක් ස්ථානගත වෙලා. මේ වෙලාවේදී බැරි වෙලාවත් ඔන්න ඔබ රේඛා මත දක්වපු අවයව එහෙම එකතු කරන්න එපා. අවයව සංඛ්‍යාව එකතු කරන්න එපා. රේඛා මත දක්වපු. එහෙමනම් කවුද අපි එකතු කරේ? 15යි 15යි 10යි. 15යි 15යි 30යි 30යි 10යි 40යි. හැබැයි මුළු ඍජු කෝණාශ්‍රය තුල අවයව 60ක් විසිරී පවතින දුන. දැන් මේ වෙද්දි අපි අවයව 40ක් ස්ථානගත කරලා ඉවරයි. එහෙමනම් තව අවයව 20ක් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රීඩකයින් 20ක් ඉන්නවා. අන්න ඒ ක්‍රීඩකයින් 20 එල්ලේ ක්‍රීඩාවේවත් ක්‍රිකට් ක්‍රීඩාවේවත් ওই ක්‍රීඩා දෙකෙන් එකකවත් යෙදෙන්නේ නැති පිරිස. අන්න එහෙමනම් ඒගොල්ලෝ ඒ කුලක දෙකෙන් එළියේ සර්වත්‍ර කුලකය තුල සටහන් කරන්න ඕන. මම හිතන්නේ දැන් ඔබට වෙන් රූපේ සටහන සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. එහෙමනම් අපි බලමු මොනවද අහන ප්‍රශ්නේ. මුලින්ම කියනවා සුදුසු වෙන් රූප සටහන කීයද දත්ත ඇතුළත් කරන්න. අපි උන් ඇතුළත් කරා. ඒ වගේම රෝමී ලසන් දෙකේ කියනවා ඉහත එකදු ක්‍රීඩාවක හෝ නොයදෙන ගණන කීයද? ඉහත එකදු ක්‍රීඩාවක හෝ නොයදෙන ගණන. අපි ඒක මීට මොහොතකට කලින් හෙව්වා කීයද? 20යි. ඒ වගේම අහනවා ක්‍රිකට් ක්‍රීඩාවේ නොයදෙන. එහෙනම් ඔන ක්‍රිකට් රෝමී ඉන්න බෑ. එහෙත් එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන. මේ කියන්නේ එල්ලේ ක්‍රීඩාව පමණක් යෙදෙන. මේ දීලා තියෙන ක්‍රීඩා දෙකෙන්. එල්ලේ ක්‍රීඩාවේ පමණක් යෙදෙන කට්ටිය කීයද අපිට පිළිතුරු ලැබුණේ? 10ක් විදිහට ලැබුණා. එහෙනම් අපි ඉක්මනට මෙයාමු 7 වෙනි ගැටලුවට. 7 වෙනි ගැටලුවේ තියෙනවා මෙහෙම. සාදේක පැමිණි 30 දෙනෙකුගෙන් 12 දෙනෙක් කැවුම්ද 20ක් කොකිස්ද අනුභව කළ අතර 5ක් ඉහත වර්ග දෙකම අනුභව නොකරති. ඉහත තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. ඉතින් එහෙමනම් පෙර පරිදිම ඔබට පුළුවන් කොහොමද ඡේදනය වන වෘත්ත දෙකක් ඇඳගෙන එක වෘත්තයක් අපි දකුණු අත පැත්ත නෙවෙයි වම් අත පැත්ත කැවුම් අනුභව කළ අය කියලා නම් කරගමු. දකුණු අත පැත්ත කොකිස් අනුභව කළ අය කියලා නම් කරගමු. එහෙමනම් මේක කියනවා සාදයට ඇවිල්ලා තියෙන 30යි. එහෙමනම් සර්වත්‍රයේ නිරූපණය වන ඍජු කෝණාශ්‍රයේ රේඛාව මත අවයව 30ක් විදිහට දක්වමු. ඒ වගේම කියනවා 12 දෙනෙක් කැවුම්ද? එහෙනම් මේ 12 දෙනාගෙන් කොකිස් කාපු අයත් ඇති. අන්න එහෙම නිශ්චිත නොවන නිසා කැවුම් කෑවේ 12යි නිසා අපට කැවුම් අනුභව කළ අය දැක්වෙන කුලකයේ රේඛාව මත දක්වනවා කීයද? 12. ඒ රේඛාව මත දක්වනවා 12ක්. ඒ වගේම අපිට කියනවා කොකිස් අනුභව කළ අය 20යි. එතනක් කියන්නේ නැහැනේ කොකිස් පමණක් කියලා නිශ්චිතව. අන්න ඒ නිසා කොකිස් දැක්වෙන කුලකයේ රේඛාව මත 20ක් විදිහට ලකුණු කරනවා. ඒ වගේම මෙතන දෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද ඒ දේ? කැවුම්වත් කොකිස්වත් අනුභව නොකළ අය 5යි. එහෙමනම් අපිට ඒ වෘත දෙකෙන් එළියේ එහෙම නැත්නම් ඒ කුලක දෙකෙන් එළියේ සර්වත්‍ර කුලකයේ තුල 5ක් ලකුණු කරන්නට වෙනවා. දැන් ඉතින් මෙතනදී අපට ඔන්න මෙන්න මෙහෙම දෙයකට එන්න පුළුවන් දැන් ඇතුලේ දත්ත සම්පූර්ණ කරන්න. මේ බලන්නකො සේරම ඉන්නවා ආරාධිතින් එහෙම නැත්නම් සාදයට පැමිණි 30න් 25ක් අපි මේ සඳහන් කරන ආහාර වර්ග දෙකම අනුභව කරලා නැහැ. එහෙමනම් ඒ ආහාර වර්ග දෙක තුල ඉන්නට පුළුවන්නේ පුද්ගලයින් 25යි. අයිය 35ක් අයින් වෙනවනේ. එහෙමනම් 25යි. නමුත් මේ වෙද්දිම කැවුම් සහ කොකිස් අනුභව කරපු කට්ටිය එකතු කරලා බලපුවහම 12යි 20යි එකතු කරලා බලපුවහම කීයද? 32ක් ලැබෙනවා. වැඩිපුරත් එක ගිහිලා 25යි ඉන්න උන 32ක් ඉන්නවා දැන්. එහෙමනම් ඔබට පැහැදිලි වෙන්න ඕන මෙතන මේ වැඩිපුර ඉන්නේ ඒ ආහාර වර්ග දෙකම අනුභව කරපු පුද්ගලයින් කියලා. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා මොකද්ද? 32න් 25ක් අඩු කරලා බලන්න ආහාර වර්ග දෙකම අනුභව කරපු කට්ටිය කීයද කියලා. එහෙමනම් 32න් 25ක් අඩු කරපුවාම ලැබෙනවා ආහාර වර්ග දෙකම අනුභව කරපු පුද්ගලයින් 7 දෙනෙක් ඉන්නවා. එහෙමනම් අපට මේ ඡේදනයේ කොටසේ 7ක් සටහන් කරන්න පුළුවන්. එහෙමනම් 12න් 7ක් අඩු කරපුවාම කැවුම් පමණක් අනුභව කරපු අය 5ක් වෙනවා. ඒ වගේම 20න් 7ක් අඩු කරපුවාම කොකිස් පමණක් අනුභව කරපු අය 13 දෙනෙක් වෙනවා. ඔන්න ඔය විදිහට ඒකේ වෙන් රූප සටහනේ හිස්තැන් පුරව ගන්න පුළුවන්. එහෙමනම් මුලින්ම අහනවා ඉහත වර්ග දෙකම අනුභව කළ ගණන. 7 පළවෙනි ප්‍රශ්නේ විදිහට. එහෙනම් පිළිතුර 7යි. ඊළඟට කියනවා ඉහත වර්ග දෙකෙන් එක් වර්ගයක් පමණක් අනුභව කළ ගණන සොයන්න. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා කැවුම් පමණක් අනුභව කරපු පුද්ගලයින් 5 දෙනයි කොකිස් පමණක් අනුභව කළ පුද්ගලයින් 13 දෙනයි එකතු කරපුවාම පිළිතුර 18ක් විදිහට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ මට ලැබිලා තිබුණු කාලයත් එක්ක මම ඔයගොල්ලොන්ට කුලක පිළිබඳ යම් කරුණු ටිකක් අවබෝධ කරගලා දෙන්න උත්සාහ කරා. ඉතින් ඊළඟ දවසේ රවීන්ද්‍ර සර් ඔයගොල්ලොන්ට මේ කුලක පාඩමේ මෙතනින් පස්සේ ගැටලු ටික සාකච්ඡා කරනවා. ඉතින් ඒවට ඔබ පිළිතුරු ලියාගෙන සූදානමින් අනිවාර්යෙන් ඉන්න. ඉතින් පුතේ දුවේ එහෙමනම් අද දවසේ ලැබිලා තියෙන කාලේ නිමා වෙලා යනවා. එහෙමනම් ඊළඟ දවසේ කුලක ඉතිරි ටිකට පිළිතුරු රැගෙන රවීන්ද්‍ර සර් ඔබගේ නිවසට ගොඩවදීවි. එහෙමනම් අද දවසට මටින් සමුගෙන යන්නට අවසරයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.